ප්‍රශ්නාංක 8 ගරු චාමරසම්පත් දසනායක මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමා
ගරු අමාත්‍යතුමනි
පිළිතුරු ලබා දෙනවා ආ 1 10 කි ක්ලීන් ශ්‍රී ලංකා ආරමුතුල මගින් ගෙන්වා ඇති මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රසම්පාදන පටිපාටියට අනුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික ආයතනය මගින් ගෙන්වන ලදී. ආ 2 මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරක් නැත. මෙට්‍රෝ ආයතනය මගින් ඉල්ලුම් කළ බස් රථ 100 ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පටිපාටියට අනුව නියම ව්‍යාපෘතිය වෙත ගෙන්වන ලද බස් රථ වේ. පළමු පත්ල පහත් බස් රථ 10 ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම මගින් ප්‍රසම්පාදනය කළ අතර එම බස් ඇණිය ධාවනය කිරීම කළමනාකරණය සහ පරිපාලනය පමණක් ශ්‍රී ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය මගින් කරනු ලබයි. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආ 3 නැත වෙනත් ප්‍රසම්පාදනයකි තරඟකාරී ලන්සු කැඳවීමෙන් තෝරා ගන්නා ලදී. මන්ත්‍රීතුමා අහන්නේ බස් රථ ආනයනය කරන ලද බස් රථවල මිලට සමාන වන්නේද නැද්ද කියලා. ඒක නැත. ඒක වෙනත් ප්‍රසම්පාදනයක් තරංකාරී ලන්සු කැඳවීමෙන් තෝරා ගන්නා ලදී. ඒකේ විස්තර මම ඉක්මනට කියන්නම් ගරු කතානායකතුමනි. ක්ලීන් ශ්‍රී ලංකා ගෙනාපු බස් 10ත් ප්‍රවාහන අමාත්‍යාංශය ගෙනාපු බස් 10ත් තිබෙන වෙනස්කම්. පළවෙනි බස් 10 මිලියන 36.5යි සීට් 32 බස් ගේන්නේ. දෙවැනි බස් 100 එකක වටිනාකම මිලියන 41.9යි මිලේ වෙනසක් තියෙනවා. ඒ බස් 100 32ක් සීට් 32 ඒවා 40ක් බස් 40ක් සීට් 40 ඒවා. ඊට පස්සේ පළවෙනි බස් 10 මොඩල් එක BJ6129 දෙවැනි බස් 100 මොඩල් එක BJ6123. ඊට පස්සේ බිඩින් ඩේට් එක මේ හැම එකක්ම අනුවත් වෙනස් වෙනවා. බිඩින් ඩේට් එක පළවෙනි බස් 10 23/7/2025 දෙවැනි බස් 100 බිඩින් ඩේට් එක 17/10/2025. ඒ වෙලාවේ USD රේට් එක 10/5/10 USD රේට් එක 305.51 රුපියල් 100 දී 306.76. පළවෙනි බස් 10 ඩිජිටල් සිස්ටම් එකක් නැහැ. දෙවැනි බස් 100 කම්ප්ලීට් ඩිජිටල් සිස්ටම් එකක් තියෙනවා. පළවෙනි බස් 10 ක්‍රෙඩිට් පීරියඩ් එකක් නැහැ. දෙවැනි බස් 100 ක්‍රෙඩිට් පීරියඩ් එක මාසයක් තිබෙනවා. පළවෙනි බස් 10 පර්ෆෝමන්ස් සෙකියුරිටි එක දවස් 365යි. දෙවැනි බස් 100 සෙකියුරිටි පර්ෆෝමන්ස් සෙකියුරිටි එක දවස් 1020යි. පළවෙනි බස් 10 ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් එකක් අපේ සේවක මහත්වරුන්ට ලැබෙන්නේ නැහැ. දෙවැනි බස් 100 අපේ ටෙක්නීෂියන්ස්ලා 16 දිනෙන්ට දින 7ක ට්‍රේඩින් එකක් ලැබෙනවා. පළවෙනි බස් 10 දෙන කම්පැනි එකෙන් වොරන්ටි පීරියඩ් එකට ලංකාවේ ඉඳගෙන බලන රෙසිඩන්ට් ඉංජිනේර කෙනෙක් නැහැ. දෙවැනි බස් 100 අවුරුදු 2ක් යනකම් ඉංජිනේර්ස් 4ක් ඒ සමාගමේ මෙහි ඉන්න. ඒ නිසා ඔන්න ඔය කිරේ වෙනස්කම් මත තමයි මිලේ වෙනස්කම් ඇවිල්ලා තිබෙන්නේ. අයන්න 5 වෙන මිල වෙනස් වන්නේද වෙනස් වීමට හේතුව තමයි මං අන්තිතුමා ඔය කරුණ වශයෙන් කිව්ව එක ඇතුළත් වෙන්නේ. ඒ වගේම අයන්න 4 තවත් පොඩි විස්තරයක් කළොත් පළමු බස් 10 සඳහා පිළියෙල කළ පිරිවිතර සහ මෙට්‍රෝ ආයතනය මගින් පිළියෙල කළ පිරිවිතර අතර වෙනස්කම් පවතී. ඊට අමතරව මෙම අවස්ථා දෙකේදී ලන්සු කැඳවීමේදී ඉදිරිපත් කර ඇති කොන්දේසි එකිනෙකට වෙනස් බැවින් මෙට්‍රෝ ආයතනය මගින් ඉදිරිපත් කළ කොන්දේසි අතර ITB 413 අවුරුද්දක් තුළ මෙම මාර්ගයේ බස් අවම 750 පසුගිය අවුරුදු 3 තුළ 3 ඇතුළත සාදා තිබිය යුතු අතර අවම වශයෙන් රටවල් 5කට අපනයනය කර තිබීම අනිවාර්ය කර ඇත. එහෙම අයන්න 5 සියලු පත්ල පහත් බස් රථ නාගරික මාර්ගවල පමණක් ධාවනය වේ. අයන්න 6 ලංකාවේ සියලුම ග්‍රාමීය මාර්ගවල මෙම පිරිවිතර සහිත බස් ධාවනය කළ නොහැක. අයන්න 7 ඔව් එම මාර්ගවලට සුදුසු පිරිවිතර සහිත බස් රථ යෙදවිය යුතුය. සියලුම බස් රථ සඳහා අදාළ පිරිවිතර මේ වෙනුවට අවසන් කර ඇති අතර ඒවා කැබිනට් මණ්ඩලය අනුමත කළා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා. එක් එක් මාර්ග සඳහා ගැලපෙන බස් රථ මෙම පිරිවිතරයන්ගෙන් තෝරා ගත යුතුය. මෙම බස් රථ ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිත මෙම කියන්නේ මෙට්‍රෝ බසස් ආශ්‍රිත මාර්ග සඳහා ගැලපෙනවරින් ඇනුම් කර ඇත. එබැවින් ගම්මද මාර්ග සඳහා ඊට ගැලපෙන පිරිවිතර සහිත බස් රථ ආනයනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ පවතින මාර්ග වර්ගීකරණය අනුව එම එක් එක් මාර්ගය සඳහා වෙන වෙනම බස් රථ පිරිවිතර තෝරා ගත යුතුය. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, අපේ ප්‍රධාන ඇමතුමා පළවෙනි බස් 10ට වැඩිය දෙවෙනි බස් 10 මිලියන 6ක වෙනසක් තියෙනවා දෙවෙනි බස් 100ේ. ඊළඟ එක ඔබතුමාලා තෝරගෙන තියෙන ඉන්ද්‍රා රේඩස් එක. හැබැයි යම්කිසි එකකින් ඉන්ද්‍රා රේඩස් එකේ මේ නඩත්තු කරන්න බෑ. මම දන්න විදියට ඉන්ද්‍රා රේඩස් එකට නඩත්තු කිරීමේ හැකියාව තියෙනවද කියලා තාම ඔබතුමා කෝවා දැන් ට්‍රේනින් කරලා තියෙනවා කෝවා ඉංජිනියර්ස්ලා ඉන්නවා කියලා කිව්වා. ගරු කථානායකතුමා, ඊළඟ එක තමයි මේ බස් අපේ දැන් ලේලන්ඩ් ආයතනය අශෝක ලේලන්ඩ් එක දැන් අවුරුදු 40ක් මේ රටේ තියෙනවා ඉන්දියාවත් එක්ක. අශෝක ලේලන්ඩ් එක 50%ක් අපිට ලංකාවට, ඊළඟට 50%ක් ඉන්දියාවත් එක්ක අපි තියෙන සමාගම. සමහර බස් මේ බස් එක මිලියන 49යි 43යි ඒ වගේ ලොකු ගණන් වලට. අශෝක ලේලන්ඩ් ආයතනයෙන් බස් ගත්තනම් අපිට සාමාන්‍යයෙන් මීට වැඩිය බස් දෙකක් තුනක් ගන්න පුළුවන් ගන්න තිබුණා. හැබැයි මෙට්‍රෝ බස් කියන්නේ සුපෝකභෝගී බස් ඉඳ ගන්න වැඩි වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා. ඒ බස් නගරයට අවශ්‍යයි කියලත් අපි පිළිගන්නවා. හැබැයි ඇමතිතුමා 88 89 ඔබතුමා කිව්වේ නගරයට කිරි ගමට කැකිරි කියලා. හැබැයි අද නගරයට අද ඔබතුමාලගේ ප්‍රතිපත්තියත් නගරයට මේ කිරි ගමට කැකිරි වගේ තමයි. මොකද මෙට්‍රෝ බස් දුවලා නගරේ දුවන එක අපි පිළිගන්න නගරයයි දුවන්න ඕන සුපෝකභෝගී බස් වල. හැබැයි අද ගම් දනව්වල පාසල් ළමයින්ට ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තම මෙට්‍රෝ බස් දුවන්න බෑ කතානායකතුමා. මගේ දිස්ත්‍රික්කේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. දැන් අපි උදාහරණයක් වශයෙන් නමුණුකුල. බදුල්ලේ ඉඳන් නමුණුකුල දුවන්නේ ටාටා බඩි, ලේලන්ඩ් බඩි. ඒ වගේ කඳු මුදුන් වලට යන්න බෑ මේ මෙට්‍රෝ. ඇත්ත කතාව. ඊළඟට පිටමාරුව, මඩොල්දිම ඔය වගේ ගම්මාන තියෙන අපේ දිස්ත්‍රික්කවල. එනිසා මේවට වියදම් කරනවා හා සමානව. බස් තුනක් ගන්න පුළුවන් ලේලන්ඩ් එකෙන් කොට බස්. මම මේ ළඟදිත් කිව්වා ගරු ඇමතුමාට සම් මේ ගැන මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම මේකෙත් අහලා තිනවා. ඒ බස් ගමටත් බස් අවශ්‍යයි. මේ බස් වල ප්‍රමාණය අපි දන්නේ නැහැ, මිල දන්නේ නැහැ. ප්‍රශ්නයක් හැටියට ඇහුවා ඔබතුමා ඉදිරිපත් කරා. මම විශ්වාස කරනවා ඔබතුමා සාමාන්‍යයෙන් මේ සන්තෝෂම ගන්න ඇති ඇමති කෙනෙක් කියලා විශ්වාස කරනවා. එනිසා සන්තෝෂම ඔබතුමාට ලැබිලා නැතුව ඇති. හැබැයි මේ
මන්ත්‍රීතුමා ප්‍රශ්නේ
මේ ඔබතුමා කතානායකතුමා පොඩ්ඩක් ඉඳ දෙන්න මස්තවල් දාන්න එපා. උදේ
හැමදාම
මස්තවල් දාන කතානායකතුමා. අපි පොයින්ට් පොඩ ඉල්ලන්නෙත් නැහැ, පොත් දික් කරන්නෙත් නැහැ.
පළවෙනි කරුණ තමයි ගරු කථානායකතුමනි, මේවා සියල්ල නිශ්චිත ටෙන්ඩර් පටිපාටි වලින් අනුමත වෙලා කැබිනට් මණ්ඩලය අනුමත කරලාද මොනවාද හයි ලෙවල් ප්‍රොකියුමන්ට් කමිටි වලින් අනුමත වෙලා ඒ සම්බන්ධ ටෙක්නිකල් කමිටි වලින් අනුමත වෙලා එන්නේ. ඒවා මොන කම්පැනියෙන් එනවද, මොන දේශීය සම ඒජන්තය හරහා එනවද කියන එක මම දන්නේ නැහැ, මම හොයන්නේ නැහැ, මට අදාළක් නැහැ. මම එකම දේ මම ටෙක් රිපෝට් බලනවා, ඒවා හැම කෙනාම හරියට බලලා අසම් කළා තියෙනවද කියන එක විතරයි. ඒක එක. දෙක තමයි මම හිතන ඔබතුමා ඒ කිව්ව කාරණා ගැන ඔබතුමාට වගේ කීමක් ගන්න වෙයි. අපි මේවා කරන්නේ සම්පූර්ණයෙන්ම නිශ්චිත ප්‍රතිපත්තිමය සහ විනිවිද පෙරණ විදියට. අපි ඔබතුමා දැන් මේ කිව්වා කරුණු වශයෙන් ගත්තොත් වැරදි. එකක් සරලවම ගත්තොත් සීට් 32 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව. සීට් 40 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව. ඒතර සීට් 32කට වඩා සීට් 40ක බස් එක ගාන වැඩි වෙන්න ඕන කියන එක තේරුම් ගන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැහෙනේ. මම කරුණු 1 2 3 4 5 6 7 8 9 මම කරුණු 9ක් පෙන්නවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් ගෙනාපු බස් 10ට වඩා මේ බස්සී මේ දෙවැනි බස්සියේ තියෙන වෙනස්කම්. ඒ නිසා මොන හරි දෙයකට විවේචනය කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිලධාරීන් මම නෙමෙයි මේවට මහන්සිනේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ක්ලම් සාධාරණව මහන්සි වෙලා කරපු දෙයකට අගෞරව කරන්න එපා. මෙතන සීට් 32යි සීට් 40යි අනිවාර්යෙන් ගන්න වෙනස් වෙන්න එපා. එකක තියෙන ඩිජිටල් සිස්ටම් එකක් නෑ. අර බස් එකේ ගෙවන්න බෑ මන්ත්‍රීතුමා. ඒකට අපි මෙහෙ ගෙනාවට පස්සේ අපි මෙහෙදි තමයි ඩිජිටල් සිස්ටම් එක හයි කළේ. ගොඩක් මහන්සි වෙලා. හැබැයි අලුත් සීයේ ඔක්කොම ඩිජිටල් සිස්ටම් එක තියෙනවා. ඒක QR වලින්, කාඩ් වලින් ඔක්කොම ගෙවන්න පුළුවන්. ඉතින් ඒක නිසා වෙනස්කම තියෙනවා. පළවෙනි එකේ තියෙන දවස් 360 performance security එක ඔය සල්ලි ගැන දන්න මන්ත්‍රීතුමාලා දන්නවා. තුන්වෙනි එකේ දෙවෙනි එකේ දවස් 1020යි. ඉතින් එහෙම කියලා තියෙද්දි ඇයි ඒකට සැකයක් මතු කරන්නේ? ඒක මම හිතන්නේ නම් මේ මෙට්‍රෝ ව්‍යාපාරය ජනතා ওই නගරේ කවුද ඉන්නේ? අපි මේ කොල්ලුපිටිය වටේ දුවන බස් නෙමෙයි මේවා. කොල්ලුපිටිය වටේ දුවන බස් නම් මම ඔබතුමා කෙනෙක් පිළිගන්නවා. ඔය ගමේ දුප්පතුන් ඉන්නවා, නගරේ ඉන්නේ ධනවතුන් කියන එකේ දැන් අද ඇත්තත්වයක් ගත්තොත් එහෙම ඒකේ ලොකු සත්‍යයක් නැහෙනි. අපි කොල්ලුපිටිය බම්බලපිටියයි නම් මෙට්‍රෝ දුවන්නේ හරි එහෙම නෙමෙයි. දැන් අපි මේ ජනාධිපතිතුමා මේ මාසේ ආගවියක විවෘත කරා. මම ඉවර කරන කරු කතා නම් සමා වෙන්න. මේක ඒකල දක්වා යනවා, මොනටුවෙන් යන දක්වා යනවා. අපි ගාල්ලට එනවා, නුවරට එනවා, යාපනයට එනවා. ඒ ඔක්කොම ධනවතුන් දෙතකොට ඉන්නේ. ඒ නිසා මොන හරි වේචනයක් කරන්න නම් කරන්න. මට පස්සේ යන්නේ ඔබතුමා වේචනය කරාට. ඒ නිසා ඊට පස්සේ ඔබතුමා තව සමාගමක බස් ගන්න කිව්වා. ඒ ඕනම සමාගමකට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තිබුණා. එහෙම තමයි තෝරගන්න තියෙන්නේ. ඒ නිසා මට රටවල් හරි මොකද අපි ලංකාව හරි වෙන රටක් හරි නෙමෙයි අපිට ඕනකම තියෙන්නේ පෞද්ගලික අංශයෙන් හරි. මම ඒක කරන්නේ මෙට්‍රෝ ව්‍යාපාරය අනිවාර්යෙන් පෞද්ගලික අංශයෙන් විවෘත කරනවා. මොකද ආණ්ඩුවෙම බස් කරන්න ඕනේ කියලා එකක් නැහැ. අපිට එක රටකින්ම බස් ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඔබතුමා කෝ කඳු මුදුන් වල යන්න බෑ කියලා. කඳු මුදුන් වල යන්න බැරි නිසා තමයි මම උත්තරේ කිව්වේ. ඒවට වෙනම ස්පෙસિෆිකේෂන් සහිත බස් තියෙනවා කියලා. දැන් ඉන්දියාවෙත් කඳු තියෙනවා. මම හිතන්නේ ඉන්දියාවෙත් ඔය සමහර බස් වලට යන්න බැරුව ඇති කියලා. ඒ නිසා අපි ඔබතුමාගේ හඳුකර දිස්ත්‍රික්ක වල ඔබතුමා නමුණුකොල ගැන කියුවානේ. නමුණුකොලත් යන්න පුළුවන් සීට් 22. මේ සුජිත් මන්ත්‍රීතුමාගේ ආසනය වගේ ඒවා යන්න පුළුවන් සීට් 22 කුඩා බස් ගෙන්නනවා මේ ලංගමට. ඒ නිසා කිසිම කෙනෙක් අතහරින්නේ නැහැ. right? ඒ නිසා ඔබතුමා කරුණ වශයෙන් වැරදි ඒ ඇග්‍රීමෙන්ට් එක අනුව ආනයනය කරන ආයතනය කම්පැනි එක යම් කාලයක් ඒගොල්ලන්ගේ වගකීම ගන්න ඕනේ පුහුණුවෙන් සහ ඒ නඩත්තු කටයුතු සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් ඉතින් ඒක නොකොලොත් අපි ඊට අනුව ඒගොල්ලන්ට කටයුතු කරන
ගරු මන්ත්‍රීතුමා
ඒක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ
ප්‍රධාන ඇමතුමා කියන්නේ හරියට මේ ප්‍රශ්නේ අහපුවාම ඒක වැරදි වගේ අපි අහන්න ඕනේ නැහැ වගේ කතාවක්. ප්‍රධාන ඇමතුමා ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහපු වින්දානේ අපි දැනගත්තේ සීට් 36 බස් එක මේ ගාන 100ට සීට් 40 බස් එක මේ ගාන කියලා ඔබතුමා දැන් කිව්වේ. මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් ඔබතුමා ඔක කියන්නේ නැහනේ. ඔබතුමාට මේ ප්‍රශ්නේ අහපු එකෙන් රටට යම්කිසි පණිවිඩයක් යනවනේ. මේ ඔබතුමා කිව්වා සීට් අපි දැනගෙන පොඩ්ඩක් නෑ ඔබතුමා මේ එහෙම කියන්න එපා. අපි විපක්ෂේ නම් ප්‍රශ්නයක් අහපුවාම 100 සීට් 36 අපිට තොරතුරු ලැබුණේ පළවෙනි බස් 10 ගත්තට වැඩිය මිලියන 6ක් වැඩියෙන් ඊළඟ බස් 100 ගෙනාවේ කියලා. ඒතර මේක ප්‍රශ්නයක් වෙනවනේ රටේ මිනිසුන්ට නේද? දැන් මේක ඇහුවම ඔබතුමා උත්තරේ දුන්නා. පළවෙනි සීට් 36 සීට් වලට මේ ගාන අරගෙන මේ ගාන. දැන් එතකොට පිළිගන්නවා. මේක ඇහුවේ නැත්නම් ඔබ පිළිගන්නවද? එහෙම අන්නේ ඒ විදිහට තර්ක කරමු. එහෙම නැතුව ඔබතුමා
කියන්නවත්
නැහැ. කතා නායකතුමා නිකන්. ප්‍රශ්නයක් අහන්න අපි අයිතියක් තියෙනවා. ප්‍රශ්නේ උත්තරේ ඇමතිවරයා දුන්නා. ඊපස් ඒක පිළිගන්නත් අපිට අයිතියක් තියෙනවා. රටේ මිනිස්සුත් පිළිගයි අද ප්‍රවණ ඇමතිතුමා කියපු දේ.
ඔබතුමා
මේ විදිහට අපිට අපි එහෙම පල්ලෙහාට දාලා කතා කරන මිනිස්සු නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ. අපිට එන ප්‍රශ්න අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒක හරිනම් අපි ඒක පිළිගත්තා වාඩි වුණා.
ගරු මන්ත්‍රීතුමා
මේ අනිත් එක මම මේ ගමේ කතාව කිව්වේ ඕගොල්ලෝ අපි ඔක්කොමනේ 88 89
කිව්වේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
දෙවියන් වහන්සේ ඔබතුමා කිව්වේ ගම කොන් කරන්න එපා කියන එක අපි දෙගොල්ලමනේ කිව්වේ.
ගරු මන්ත්‍රීතුමා
ඔක්කොම කිව්වේ ගමට මේ ප්‍රේමදාස
මේ පුතා
මෙතන ඉන්නවා ප්‍රේමදාස ගෑනුව කාලේනේ අපි කිව්වේ.
ගරු මන්ත්‍රීතුමා
එහෙම කියන්න එපා අපි දෙගොල්ලම කිව්වේ ඒවා. ඒ නිසා මම මීට වැඩි කතා කරන්නේ නැහැ සභා නායකතුමත් එක්ක. ප්‍රශ්නේ දැනගත්තා. ප්‍රශ්නේ ඉදිරිපත් කළා. බොහොම ස්තුති. මේ අර සීට් 36 එක අඩුයි, අරක වැඩි කියන එකත් අපි පිළිගත්තා. ඒ ප්‍රශ්නේ අහන එක අපේ අයිතියක් තියෙනවා කතා කරලා.
ගරු සභානායකතුමා,
එකක් කෙටි පිළිතුරු ලබා මට කැකිරි කියලා. හරි, මම පොඩි විස්තරයක් කියන්නම්. මම බදුල්ල දිස්ත්‍රික්ක ගැන ඔබතුමාගේ දිස්ත්‍රික්ක ගැන පොඩි විස්තරයක් දැනගෙන ආවා. ශ්‍රී ලංකා ගම අමතක කළ නැහැ කියන්න. අපි මේ අවුරුදු දෙක ඇතුළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ගරු කතානායකතුමනි, බදුල්ල දිපෝ හතරක් තියෙනවා. බදුල්ල බණ්ඩාරල කැපිටිපොළ සහ මහියංගණය 2024 අවුරුද්ද වෙනකොට අපි ධාවනය කරපු මේ ඒගොල්ලන් ඉදිරිපත් කරපු දත්ත 2024 ජනවාරි වෙනකොට අපි බදුල්ල ඩිපෝවෙන් රූට්ස් 85ක බස් දිව්වා. දැන් 90ක දුවනවා. බණ්ඩාර ඩිපෝවේ රූට්ස් 54ක දිව්වා. දැන් 62ක් දුවනවා. තුන්වෙනි කැපිටිපොළ 68ක් දුවා, 71ක් දුවනවා. මහියංගනේ 42ක් දිව්වා, 46ක් දුවනවා. අලුතෙන් රූට් 20ක් අපි එකතු කරන් තිබුණා. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 9, ගරු මංජුල සුරවීර මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 10, ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ප්‍රශ්න අංක A1 ඔව් 2 පිළිතුර ජාතික පාසල් 114යි, පළාත් පාසල් 765යි, එකතුව 879යි. 3 කොළඹ විශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙන ගන්න ලබන දරුවන් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික්කයේ කොළඹ 302යි, ගම්පහ 466යි, කළුතර 268යි, මහනුවර 419යි, මාතලේ 205යි, නුවරඑළිය 294යි, ගාල්ල 338යි, මාතර 284යි, හම්බන්තොට 235, යාපනය 436, මන්නාරම 89, වවුනිය 71, මුලතිව් 132, කිලිනොච්චි 182, මඩකලපුව 210, අම්පාර 832, ත්‍රිකුණාමලය 332, කුරුණෑගල 708, පුත්තලම 284, අනුරාධපුර 349, පොළොන්නරුව 173, බදුල්ල 374, මොනරාගල 493, රත්නපුර 543, කෑගල්ල 400, එකතුව 8419. A1 විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා, ආබාධ සහිත දරුවන් සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ ඩිජිටල් ඩිවයිසස් ලබා දීමේ වැඩසටහනක් අගමැති කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල්වල ප්‍රවේශ පහසුකම් සකස් කිරීම සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. ජෙනරල් එඩියුකේෂන් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් යටතේ ජාතික පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක සඳහා පහත උපකරණ ලබා දීමට කටයුතු ආරම්භ කර ඇත. ඩිජිටල් වොයිස් රෙකෝඩර්ස් 75ක්, මැග්නිෆයින් ග්ලාස් විත් ලයිට්, රීචාර්ජබල් හෑන්ඩ්හෙල්ඩ් මැග්නිෆයර් 200ක්. 2 A2 විශේෂ පුහුණුවලත් ගුරුවරුන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක 90 වෙන්වෙන් වශයෙන් ඇමුණුම එක මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්න අංක A3 විශේෂ අධ්‍යාපන ඒකකවල ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවන ගුරුවරුන්ගෙන් පමණක් බඳවා ගැනීම සිදු කරන අතර මෙම වසර තුළ හා ඉදිරි වසර තුළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පිටවන ගුරුවරුන් මගින් මෙම පුරප්පාඩු සම්පූර්ණ කර හැකි වේ. සේවයේ නියුතු ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව නංවාලීම සඳහා 2025 වර්ෂයේදී පහත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ශ්‍රවණාබාධිත දරුවන්ගේ ශ්‍රවණ ප්‍රස්ථාර කියවීම සහ දෘශ්‍යාබාධිත දරුවන්ගේ දෘශ්‍ය පරීක්ෂණ වාර්තා කිරීම කියවීම පිළිබඳ ගුරු පුහුණු වැඩසටහන, අන්තර්කරණ අධ්‍යාපන පිළිබඳ විශේෂ අධ්‍යාපන වෘත්තිකයන් දැනුවත් කිරීමේ පොදු රාජ මණ්ඩලීය වැඩසටහන, බ්‍රේල් සහ සංඥා භාෂා පිළිබඳ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන, විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා අන්තර්කරණ අධ්‍යාපනය කරා කියන ගුරු මාර්ගෝපදේශ 1 සහ 2 පුහුණු කිරීමේ වැඩසටහන. ඈ කලාප අධ්‍යාපන කාර්යාලය තුළ තක්සේරු කරන කමිටු මගින් තක්සේරු කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අන්තර්කරණ අවස්ථා ලැබේ. ඒකාබද්ධ ඉගෙනුම් ක්‍රියාකාරකම් ජොයින්ට් ලර්නින් ඇක්ටිවිටීස් ක්‍රියාත්මක කිරීම, උපකෘත විශේෂ පාසල් ආසන්න සාමාන්‍ය පාසලක් සමග එක් වී ගැනීම් ක්‍රියාකාරකම් විෂය සමගාමී ක්‍රියාකාරකම් සිදු කිරීම ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය,
මම ස්තුතිය කමිටුතුමියනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, විශේෂයෙන්ම ගත්තොත් මෙන්න මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ වගකීම කියන එක මම හිතන්නේ පාසලකට එහෙම නැත්නම් පවුලකට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි, ඒ සමස්ත සමාජයටම සමාජීය වගකීමක් විදිහට බැඳී පවතින දෙයක්. එතකොට විශේෂයෙන් ගත්තොත් ඒක පාරේ තොටේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රැකියා ස්ථානවලදී වෙන්න පුළුවන්. ඒ දරුවන් සමාජයට මුහු වෙනකොට ඒ දරුවන්ව ගරුත්වයකින් පිළිගැනීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කරන්නට අවශ්‍ය වෙනවා. ඒක මම හිතන්නේ විශේෂයෙන්ම සමාජය දැනුවත් කිරීම සහ අධ්‍යාපනය තුළින් විතරයි ඒ ආකල්පමය වෙනස කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඇමතිතුමියගෙන් දැනගන්න කැමතියි, මේ හුදු අනුකම්පාව කියන සංකල්පය වෙනුවට සහකම්පනය සහිතව මේ දරුවන්ව පිළිගන්න, ඒ වගේම තමයි පාසල් මට්ටමේ සිටම ඒ දරුවන්ව හඳුනා ගනිමින් සමාජය දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට එවන් දරු පරම්පරාවක්, ඒ කියන්නේ අනේකාව දැනෙන, අනේකාව පිළිගන්න සමාජයක් නිර්මාණය කරන දරු පරම්පරාවක් නිර්මාණය කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට විශේෂ මෙහෙයුමක් එහෙම නැත්නම් සැලැස්මක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
කරු කතානායකතුමනි, අපි හිතන විදිහට අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් එහෙම, කියන්නේ පාසල් අධ්‍යාපනය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂයෙන්ම කරන ප්‍රතිසංස්කරණ හරහා එහෙම සහකම්පනය තියෙන දරුවන් බිහි කරන එක. එතකොට ඒකට අපි කරන මේ ප්‍රධාන එකක් තමයි පුළුවන් තරම් මේ අන්තර්කරණය කියන ක්‍රියාවලිය තුළ ආබාධිත සහිත දරුවන් වෙනම ඉගෙනුම් ලැබිය යුතු දරුවන් හැටියට නෙවෙයි, නමුත් අන්තර්කරණය හරහා ඉන්ටිග්‍රේට් කරන එක පුළුවන් තරම් අවස්ථාවල, ඒක එකක්. අනිත් එක අර විවිධත්වය බාර ගන්න පුළුවන් විවිධ හැකියාවන් විවිධ තත්ත්වයන් තියෙන සමාජයක් තුළ ජීවත් වෙන්න පුළුවන් දරුවන් බිහිකරන එක අපේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළ විෂයක් හෝ ක්‍රියාකාරකමකට සීමා නොකර මුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණක්ම ඒක. ඒතොර අපි ගණිතය ඉගෙනුවත් ඒක තියෙන්න ඕනේ, විද්‍යාව ගණනකොටත් ඒක තියෙන්න ඕනේ. ඉතින් ඒක ඉන්ටිග්‍රේට් කරගෙන යන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමිය,
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය තමයි ගරු අගමැතිතුමියනි, විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ දෙමව්පියන් ගත්තත් අපි හිතනවා, මම හිතන්නේ විශාල කැපකිරීමක් තමන්ගේ ජීවිත කාලය තුළම කරනවා. ඒ මව්පියන් ගත්තොත් එහෙම තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්, ඒ සියල්ල පසකලා තමන්ගේ දරුවා ප්‍රමුඛ කොට සලකන්න වෙනවා. එතකොට ඒ දෙමව්පියන්ගේ පැත්තෙන් තියෙන ලොකු බරක් තමයි තමන්ගේ ජීවිතයේ තමන් ඉන්න කාලයක මේ දරුවව රැකබලා ගත්තත් නැති කාලයක මේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා, රැකවරණය වගේ දේවල් කොහොමද සපුරාලන්නේ කියන එක. ඒ වගේම තමයි අපි සමාජයේ දැකලා තියෙනවා එලෙස අනාරක්ෂිතභාවයට පත්වෙන දරුවන් සමාජයේ විවිධ අකටයුතුකම් වල විඳිතයන් බවට පත්වෙනවත් දැකලා තියෙනවා. ඒ නිසා මම දැනගන්න කැමතියි, අපි විශේෂයෙන්ම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් තමයි කිසිවෙක් අත් නොහැර යන ගමනක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මම දැනගන්න කැමතියි එවන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න, විශේෂයෙන් මේ දරුවන් තුළ විශේෂ කුසලතා දක්ෂතා තියෙනවා නම් වෘත්තීය හැකියාවන්ගෙන් ඉදිරියට යාම සඳහා වෘත්තීය කුසලතා දියුණු කර ගැනීමට ඔවුන්ට යම් මධ්‍යස්ථානයක්, ඒ වගේ මේ හරහා රැකවරණයක් ලබා ගැනීමේ යම් ක්‍රමවේදයක් අමාත්‍යාංශයේ සතුව වැඩපිළිවෙලක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමිය අහන ප්‍රශ්නය හරිම වැදගත්. අපිට ගොඩාක් දෙමව්පියෝ හම්බෙලා තියෙන විශේෂයෙන් අම්මලා, ඔවුන්ගේ තියෙන ප්‍රධාන හිතේ තියෙන වේදනාව තමයි මම දෙමව්පියන් කවදාහරි නැති දවසක මේ දරුවාට මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයක් හැටියටත් පොදුවේ රජයක් හැටියටත් අපිට කරන්න පුළුවන් වෙන ප්‍රධාන දේ තමයි ආබාධිත සහිත දරුවන්ගේ ස්වාධීනත්වය සෑම අතින් ආර්ථික වෙන්න පුළුවන්, සමාජීයව වෙන්න පුළුවන්, ඒක තහවුරු කරන වැඩපිළිවෙලක් රට තුළ කියන්නේ සේවාවන් තිබිය යුතුයි. එතකොට ඒ වෙනුවෙන් අධ්‍යාපනය තුළ අපි කරන විශේෂ වැඩ කටයුතු තමයි යම් කිසි විදිහකට ඒ අධ්‍යාපනය හරහා රැකියාවක් කරන්න පුළුවන් තැනකට මේ දරුවන් ගෙනියන එක. ඒක විශේෂයෙන් අපි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කරන දෙයක් තමයි මේ ට්‍රේනිං එක විතරක් නෙවෙයි ප්ලේස්මෙන්ට් එකක්. දැන් අපි රැකියා දෙන අය එක්කත් කතා කරගෙන යනවා, යම් කොටසක් කෝටා එකක් විශේෂ අවශ්‍යතා කියන්නේ ආබාධිත සහිත අයට වෙන් කළ යුතුයි කියලා. සමහර ආයතන ඒවා කරනවා. පීචා හට් වගේ ආයතන දැන් ඒ වගේ කරනවා. ඒ වගේ අපි තව පුළුල් විදියට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. අද වශයෙන් ඊයේ අපේ තිබ්බ සාකච්ඡාවක් මේ අවුරුද්දේ තියන්න නියමිත ස්කිල්ස් එක්ස්පෝ එක ගැන. එතන විශේෂයෙන්ම ආබාධිත සහිත දරුවන්ගේ ස්කිල් කියන්නේ ඒ රැකියා අවස්ථා ගැන වැඩසටහන ඉදිරිපත් කරන්න දැනුවත් කිරීම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගරු කථානායකතුමනි සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය තුලිනුත් වැඩපිළිවෙලක් කරනවා මේ පවුල් මේ දෙමව්පියන් මේ දරුවන්ට අවශ්‍ය සමාජ ආරක්ෂණය ලබා දෙන්න. ඒ සඳහා අපි දීමනා දෙන අවස්ථා තියෙනවා යම් ආදායම් මට්ටමකින් පහළ. ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉන්න විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට ස්කෝලර්ෂිප් ස්කීම් තියෙනවා. විශ්වවිද්‍යාලවල හොස්ටල් හදනකොට ඒව විශේෂ ආබාධිත සහිත දරුවන්ට ඇක්සෙස් ඇති වෙන විදියට නිර්මාණය කරන ගයිඩ්ලයින්ස් අපි දීලා තියෙනවා.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 6 ගරු පද්මසිරි බණ්ඩාර මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට ප්‍රශ්නය අහන්න ගරු විජේසිංහ මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න ගරු ගලපති මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි පද්මසිරි බණ්ඩාර වෙනුවෙන් මම ඒ ප්‍රශ්න
ගරු අමාත්‍යතුමා
සද්දයක් අල්ලලායිට
ප්‍රශ්න අංක 9 ගරු මංජුල සුරවීර ආරච්චි මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට
ගරු කථානායකතුමනි ගරු මංජුල සුරවීර මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහනවා
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා
පාර්ලිමේන්තු ස්ථාවරණයක 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා
ගරු කථානායකතුමනි අස්වැසුම වැඩසටහන ඇත්ත වශයෙන්ම ආරම්භ වුණේ IMF එකඟතාවයක් තුළ විශේෂයෙන්ම ඒ IMF ක්‍රියාවලිය තුළින් පීඩනයට පත්වෙන ජනතාවට ලබා දෙන මූල්‍ය සහනයක් හැටියට. එනිසා විශේෂයෙන්ම 2023 වසරේදී දිලිඳු හා ආර්ථික වශයෙන් අවදානමට ලක් වූ පවුල් හඳුනාගෙන ඔවුන් ක්‍රමයෙන් දරිද්‍රතාවෙන් ඉවත් කිරීමේ අරමුණින් අස්වැසුම වැඩසටහන හඳුන්වා දුන්නයි කියලත් කියනවා. කෙසේ වෙතත් 2023 වසරේ සිට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනස්කම් සිදු වී ඇති අතර සැලකිය යුතු වෙනස්කම් කියන්නේ අස්වැසුම කපලා තියෙනවා. අස්වැසුම කප්පාදු කරලා තිබෙනවා. එතකොට අපි දැනගන්න කැමති 2026 ජූනි මාසෙන් පසුව ඇතැම් කාණ්ඩ සඳහා ප්‍රතිලාභ ගෙවීමුත් නතර කරලා තියෙනවා. දැන් මේ හැමදේම සිද්ධ වෙන්නේ ගරු කථානායකතුමා රටේ දරිද්‍රතාවයේ ඉහළ යනකොට. සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලිසිස් කියනවා 30%-40% අතර ප්‍රමාණයක් අපේ රටේ දුප්පත් ජනතාව ඉන්නවයි කියන කාරණාව. ඒ නිසා මෙම වෙනස්කම් පවුල්වල ආර්ථික තත්ත්වයේ සැබවින්ම වැඩි දියුණු වීම මත සිදුවීද ඇද්ද සහ වැඩසටහනේ අරමුණු ඉටු වී ඇද්ද යන්න පැහැදිලි කර ගැනීමටයි මේ ප්‍රශ්නේ මම යොමු කරන්නේ. 2023 වසරේ අස්වැසුම වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා එක් එක් වර්ෂයේ 90 ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව ඒ පවුල් අයත් කාණ්ඩය මාසික ප්‍රතිලාභ මුදල සහ ප්‍රතිලාභ ලබා දෙන කාල සීමාව කවරේද? මං ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක ඇමනුම එකයි මං සභාගත කරනවා කියලා කියන්න පෙර කරුණා කළා මේ පිළිතුර ඔබතුමා ඡායා පිටපත් කළා මගේ අතට එවන්න. එතකොට මට අතුරු ප්‍රශ්න අහන්නටත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ අපිට දැනගන්න කැමති ඇත්ත වශයෙන්ම දැන් සමෘද්ධි සහන ආධාර ලබා දෙනවද? ලබා දෙනවා නම් කොපමණ ප්‍රමාණයකට මේව ලබා දෙනවද? ඒ නිසා විශේෂයෙන්ම අපිට දැනගන්නට ඕන කාරණාව තමයි 116,000 මුලින් ප්‍රවර්ග 4ක් යටතේ ඒ කියන්නේ දුප්පත් අන්ත දුප්පත් මේ අනාදී වශයෙන් අස්වැසුම සහනාධාර ලබා දුන්නා. හැබැයි දැන් මේ මොහොත වෙන විට ඒ ප්‍රවර්ගත් වෙනස් වෙලා අස්වැසුම ලබා දෙන ප්‍රතිලාභින් ප්‍රමාණයත් අඩු වෙලා මේ කරුණු පිළිබඳව සංඛ්‍යාත්මකව අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි මේ සභාවටත් අපිටත්. දෙදස් විසිතුන වසරේ අස්වැසුම යටතේ ප්‍රතිලාභ ලැබූ පවුල් අතරින් මේවන විට ප්‍රතිලාභ අහිමි වී ඇති පවුල් සංඛ්‍යාව කාණ්ඩ 90 කපමණද සහ එසේ ඉවත් කිරීමට හේතු වූ ආර්ථික තත්ත්වයේ වෙනස් වීම නව තක්සේරු ප්‍රතිඵල දත්ත ලේඛන ගැටලු සහ වෙනත් හේතු වෙන් වෙන්ව හඳුනාගෙන තිබේද සරලව කියනවා නම් කොච්චරක් අස්වැසුම කපලා තියෙනවද ඒ කපන්න හේතු මොනවාද ඒ කප්පාදුව කරේ මොන පදනමක් යටතේද අස්වැසුම වැඩසටහනේ අරමුණ ප්‍රතිලාභීන් ක්‍රමෙන් දරිද්‍රතාවෙන් ඉවත් කිරීම නම් 2023 වසරේ සිට මේ දක්වා ආර්ථික තත්ත්වයේ ස්ථාවරව වැඩි දියුණු වී ප්‍රතිලාභ අවශ්‍ය නොවන තත්ත්වයට පත්වීම හේතුවෙන් වැඩසටහනින් ඉවත් කළ පවුල් සංඛ්‍යාව කොපමණද? ඒ කියන්නේ දැන් දුප්පත් නැහැ දැන් හොඳයි දැන් ඉහළ මට්ටමකට ඇවිල්ලා ඒ නිසා ප්‍රතිලාභය දෙන්න ඕනේ නැහැ කියලා තීන්දු කරලා ප්‍රතිලාභය කපපු කප්පාදු කරපු පවුල් ප්‍රමාණය කොපමණද? එම පවුල් සම්බන්ධයෙන් ආදායම රැකියා තත්ත්වයේ ණය ගැති භාවය සහ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව පසු විපරම් තක්සේරුවක් කර තිබේද? එසේ කර තිබේ නම් එය සභාගත කරන්නට කටයුතු කරනවද කියන කාරණාව අපිට දැනගන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම අස්වැසුම ප්‍රතිලාභය කප්පාදු කරන්නට කපා දමන්නට හේතු වූ කරුණු සංඛ්‍යාත්මකව විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නයි කියලා පිළිලීමක් කරමු. 2026 ජූනි මාසෙන් පසුව සංක්‍රාන්තික හා අවදානමට ලක් වූ කාණ්ඩවලට ප්‍රතිලාභ ගෙවීම නතර කර දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩ පමණක් පවත්වාගෙන යෑමට ගත් තීරණයට පදනම් වූ නිල ආර්ථික හා දරිද්‍රතා තක්සේරුව කවරේද? මේ කියන්නේ කාණ්ඩ හතරක් තිබුණා. ඒ කාණ්ඩ හතරෙන් සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කියන කාණ්ඩවල අස්වැසුම කැපුවා. ඒව කප්පාදු කරා. ඊට පස්සේ දැන් දෙන්නේ කාණ්ඩ දෙකකට විතරයි. දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩ දෙක. කොහොමද එහෙම නිගමනයකට ආවේ? රජයේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවම කියනකොට පුද්ගලයෙකුට ජීවත් වෙන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය මාසෙන් මාසේ වැඩි වුණා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ පීඩනකාරී වාතාවරණය තුළ ඇයි අස්වැසුම කැපුවේ කියන එක අපි අහන්න කැමතියි. එය දරිද්‍රතාවේ අඩුවීම මත පදනම් වූ තීරණයක්ද නැතහොත් සමාජ ආරක්ෂණ වියදම් සීමා කිරීමේ මූල්‍ය පරිපාලන තීරණයක්ද? එහෙම නැත්නම් අපිට ආරංචිය ලැබුණා පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි බොහොම පැහැදිලිව කියලා තියෙනවා අස්වැසුම කප්පාදු කරන්නයි කියලා. ඒ නිසාද මේ දුප්පත් අයට ලබා දෙන සහනය කපන්නට කටයුතු කරේ කියන එක මම අහන්න කැමතියි. දැනට අස්වැසුම යටතේ දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවල ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කාණ්ඩ 90 කපමණද? එක් එක් කාණ්ඩයට අදාළ මාසික ප්‍රතිලාභ මුදල සහ ප්‍රතිලාභ ගෙවීම අවසන් කිරීමට නියමිත දිනය කවරේද? ඒ කියන්නේ වර්තමානයේ අස්වැසුමේ තත්ත්වය පිළිබඳව සංඛ්‍යාත්මක විග්‍රහයක් අපි ඉල්ලුම් කරමු. තවදුරටත් ප්‍රතිලාභ අවශ්‍ය වුවද කාණ්ඩයට අදාළ ප්‍රතිලාභ කාල සීමාව අවසන් වීම හේතුවෙන් ප්‍රතිලාභ අහිමි වූ පවුල් සඳහා නැවත සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය කවරේද? ඒ කියන්නේ විශේෂයෙන්ම තමන් දුප්පත්කමින් මිදෙලා නැත්නම් මොකද්ද තියෙන ක්‍රමවේදය අභියාචනා ඉදිරිපත් කළා හරි ඒ අස්වැසුම ප්‍රතිලාභය ලබා ගන්න. ඒ සඳහා භාවිතා කරන නව තක්සේරු ක්‍රමය කුමක්ද? සුදුසුකම් නිර්ණායක සහ දත්ත යාවත්කාලීන කිරීම සඳහා තිබෙන ක්‍රමවේදය මොකක්ද? ඒ කියන්නේ අලුතෙන්ම පවුල් වලට දරන්න යන වියදම පිරිවැය ඒව පිළිබඳව තිබෙන මොනවද සංඛ්‍යා සහ දත්ත සහ ක්‍රමවේද? 2023 වසරේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවේ සිදුව ඇති වෙනස්කම් සඳහා බලපා ඇති ප්‍රධාන හේතු සහ ප්‍රතිලාභී පවුල් සැබවින්ම දුප්පත්කමින් දරිද්‍රතාවෙන් ඉවත් වී ඇති බව මැනීම සඳහා රජය භාවිතා කරන මැනිය හැකි ප්‍රතිඵල දර්ශක මෙෂරබල් අවුට්කම් ඉන්ඩිකේටර්ස් කවරේද? මම මේ ප්‍රශ්නේ අහන්නේ අත්ත වශයෙන්ම අපේ රටේ බහුමාන දරිද්‍රතාවයේ මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි කියන තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම දුප්පත්කම අඩු වෙලා නැහැ, දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. දුප්පත්කම වැඩි වෙලා තිබෙන මොහොතක කොහොමද ආණ්ඩුව අස්වැසුම කපන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ ප්‍රධාන අරමුණ.
ගරු අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි ගරු කථානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය, ඒ දත්ත මේ විදිහට තියෙන්නේ වැඩසටහන ආරම්භ කරන්නේ 2023 2023 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 17,73,445, 2024 දෙසැම්බර් වෙනකොට 17,61,116, 2025 24,36,39,917, 2026 අගෝස්තු මාස වෙනකොට 12,51,522. ඒ හේතුව මේ වැඩසටහනෙම මේ අඩුවීමට හේතුව වෙන්නේ වැඩසටහනෙම තියෙනවා නැවත සමීක්ෂණයක් මේ පනත ඉදිරිපත් කිරීමේ සහ වැඩසටහන ආරම්භයේ සිටම අවස්ථා දෙකකදී මම පිළිතුර ලබා දෙන්නම්, ඊට පස්සේ අසු කරන්න පුළුවන්. ඒ අනුව තමයි පළවෙනි අධියරේදී සහ දෙවෙනි අධියරේදී ලැබුණු අයදුම් පත්‍ර වලදී මේ වෙනකොට පළවෙනි අධියරේ නැවත සහතික කිරීම සිද්ධ කරමින් තියෙනවා. එය සැප්තැම්බර් මාසයේ අවසානයේදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට 90%ක ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා, මම පැහැදිලි කරන්නම්. ඊළඟට ඒකේ ඉතුරු කොටස මම මේ දල අදහස දුන්නේ. පිළිතුරු දුන්නාට පස්සේ ප්‍රශ්න අහන්න. ඒකේ කාණ්ඩ ටික ඔබතුමා මතක කරපු ප්‍රශ්නම තමයි මම නැවත පැහැදිලි සාරාංශය දුන්නේ. ඊට පස්සේ කාණ්ඩ 90 අන්ත දුප්පත් දුප්පත් අවදානමට ලක් වූ සංක්‍රාන්ති කියලා කාණ්ඩ 4ක් තියෙනවා. මේ සඳහා වූ විටින් විට වැඩසටහන ආරම්භ කරනකොටම තිබුණේ 2023 23 28 ඇලෙගරක් 13 කියන ගැසට් නිවේදනයේට අනුව ඔවුන්ට වෙන් වෙලා තිබුණු ප්‍රතිලාභ තමයි අන්ත දුප්පත් රුපියල් 15,000යි දුප්පත් 8,500යි අවදානමට ලක් වූ 2500යි සංක්‍රාන්ති 2500යි අවදානමට ලක් වූ 5000 වශයෙන්. එතකොට අපි පළවෙනි ආයවැයදීම මේක විඩින් විඩ වෙනස් වෙලා තියෙනවා. අපි වෙන මේක වෙනස් කරා 2025 12 15 වෙනිදා දෙසැම්බර් 15 වෙනිදා ගැසට් නිවේදනයේ මගින් අර 15,000 අන්ත දුප්පත් දීමනාව අපි 10,500 දක්වාත් 8,500 දීමනාව 10,000 දක්වාත් 2,500 දීමනාව 5,000 දක්වාත් වැඩි කළා. මූලික වැඩසටහනට අනුව මේවා අවසන් වෙන්න තිබුණේ සංක්‍රාන්ති 24 දී අවසාන වෙන්න තිබුණා. නමුත් ඒක සංශෝධනය වෙලා අවසානයේදී 2025 දෙසැම්බර් ඒ කොටස අවසන් වෙලා තියෙනවා. අවදානමට ලක් වූ කොටස 2026 ජූනි මාසයේ අවසන් වෙලා තියෙනවා. මූලික වැඩසටහනට අනුව ඉතිරි කාණ්ඩ දෙක 2027 ජූනි වෙනකන් තියෙනවා. ඒ අතරතුරේදී තමයි අර මම කිව්ව ප්‍රී සර්ටිෆිකේෂන් එක නැවත සමීක්ෂණය සිදු කරලා එතන එකතු වෙන කණ්ඩායම බලන්න ඕනේ. දැනට 12,00,000 ගාණක් ඇවිල්ලා තියෙනවා. මේ අවසන් වුණාට පස්සේ ඒ ක්‍රමවේදයට අනුව ඒ ක්‍රමවේදයක් පනතට අනුව නිර්වචනය කරලා තියෙනවා, ගණනය කරනවා. ඒ ලකුණු කිසි කෙනෙක් උද්ගලිකව මැදිහත් වෙලා තීරණ ගන්නේ නැහැ. තොරතුරු රැස් කිරීමේ කාර්යයත් ඉතාමත්ම ක්‍රමවත් විදිහට ග්‍රාම සේවකගේ ඉඳලා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඉහළට එනකම් කමිටු මගින් පරීක්ෂා කරලා සමාජ සුබසාධන මණ්ඩලය හරහා ඒ තොරතුරු පරිගණකයට ඇතුළත් කරාට පස්සේ මේ ක්‍රමවේදයේ විසින් නිර්ණායක 22ක් ගරු විපක්ෂ නායකතුමා මතු කරපු බෞමාන්‍ය දරිද්‍රතා නිර්ණායක 22ක් කාණ්ඩ 6ක් යටතේදී ගණනය කරලා තමයි මේ කිරීම සිද්ධ කරන්නේ. සෑම පුරවැසියෙකුටම අවස්ථාව තියෙනවා ඒ රීසර්ටිෆිකේෂන් එකට ඉල්ලා සිටීමටත්, ඒ වගේම එතෙන්දී තේරිණේ නැත්තම් නැවත අභියාචනය කිරීමටත්. අංක 2 සංක්‍රාන්තික කොටස 2025 අප්‍රේල් වෙනි තෙක් නැවත අහලා තිනවා ඉල්ලුම් කරපු ප්‍රමාණය 3,11,755 අවදානමට ලක් වූ 4,55,303 2024 12 වෙනි දින නිකුත් කරන ලද 24/15 ඇලෙරා 66 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව සංක්‍රාන්ති කාණ්ඩයට 2025 ජූනි වෙනි තෙක් තමයි කලින් ලැබුණේ. එය දෙසැම්බර් දක්වා දික් කරලා ලබා දීලා තියෙනවා. ඒ වගේම 24/67 අංක දරන 2025/12/15 වෙනි දින නිකුත් කරපු ගැසට් පත්‍රයට අනුකූලව අවදානමට ලක් වූ කාණ්ඩයට 2026 ජූනි මාසයේ වෙනකම් ප්‍රතිලාභ ලැබෙනවා. තුන්වැනි ප්‍රශ්නය, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ගෙවීම සිදු මූලික වශයෙන් කරන්නේ ඍජු මුදල් ගෙවීමක් ඩිරෙක්ට් කෑෂ් ට්‍රාන්ස්ෆර්ස් ගෙවීම පමණක් සිදු කරන අතර සවිබල ගැන්වීමේ වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා. ඒ යටතේ දැනට වැඩසටහන් හයක් ක්‍රියාත්මක වෙනවා. එකක් ADB නියම ව්‍යාපෘතියක් විදියට, එයින් පවුල් 810ක් ආවරණය වෙනවා. මේ වෙනකොට මූල්‍ය ප්‍රගතිය මිලියන 142ක්, ලෝක බැංකුවේ නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා පවුල් 6600ක් ඉලක්ක කරගෙන මිලියන රුපියල් මිලියන 587ක් මේ සඳහා මූල්‍ය ප්‍රගතිය පෙන්නුම් කරනවා. ඒ වගේම අදාළ භෞතික ප්‍රගතියත් තියෙනවා. මම මේ දීර්ඝව සම කියන්නේ මූලික කාරණා ටිකක් සඳහන් කරන්නේ. තුන්වෙනි කාරණේ සමාජ يعني සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන විදියට රුපියල් බිලියන 3.7ක් වෙන් වෙනවා. පවුල් ලක්ෂ 2ක් එතෙන්ට සම්බන්ධ වෙනවා. මේ රුපියල් මිලියන 116ක් මේ වෙනකොට මූල්‍ය ප්‍රගතිය. නිවාස සංවර්ධන වැඩසටහනකුත් මේ අතරෙම තියෙනවා. මේ සවිබල ගැන්වීමේදී ඉතින් නිවාස 1020ක් එතෙන්ට සම්බන්ධ වෙනවා. රුපියල් මිලියන 717ක ප්‍රගතියක් තියෙනවා මිලියන 10යින්. ඒ වගේම සවිබල ගැන්වීමේ ණය වැඩසටහන මුදල් අමාත්‍යාංශය යටතන සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් යෝජනා කරලා අයවැයට ඇතුළත් කරන ලද රුපියල් බිලියන 95.6ක් වෙච්ච පොදු ණය වැඩපිළිවෙලට අමතරව සමාජ සවිබල ගැන්වීමේ ණය වැඩසටහන යටතේ ණය දැනට 37,000ක් ඉලක්ක කරගෙන රුපියල් මිලියන 92ක් ඒ සඳහාත් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව සිද්දොර සිස්සත් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හතර, කොරෝනා ව්‍යසනය සමග සමාජ ආර්ථික තත්ත්වය නිසා తాවකාලික දිනුදුභාවයට පත් වූ බවට හඳුනාගත් ප්‍රතිලාභින් සංක්‍රාන්ති සහ අවදානම් කාණ්ඩයට ඇතුළත් කළා. ඊන් පසුව ඇති වූ ආර්ථික අර්බුදා උද්දානකාරී තත්ත්වය අනුව ප්‍රතිලාභ ලබා දීම තවදුරටත් පවත්වාගෙන ගියා. ක්‍රමිකව සිදු වූ ආර්ථික ස්ථාවරත්වයේ සමගින් ප්‍රතිලාභින් සංඛ්‍යාව අධීක්ෂණය කරලා නැවත සහතික කිරීම හරහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වයේ යාවත්කාලීන වීම හා නිර්ණායක සැසඳීම මත 24/67 ඇලේරා 0.3 දරන 2025/12/15 නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව එම කාණ්ඩ අස්වැසුම වැඩසටහනෙන් ඉවත් කිරීමට කටයුතු කළා. පහ, දුප්පත් කාණ්ඩයට අනුව පවුල් 2026 අගෝස්තු මාසයේ වෙන විට පවුල් 831,738 ඊට මාසික මුදල 10,000යි. අන්ත දුප්පත් කාණ්ඩය පවුල් 407,577 එය අගෝස්තු මාසයේ අවසන් මාස අවසන් වෙනකොට මේ මාසික මුදල 11,500යි. 6, පළමු අධිරේ ලියාපදිංචි කරුවන් ඒ සඳහා තමයි පවුල් 130කට වගේ ඉදිරිපත් වුනේ. නැවත තොරතුරු සහතික කිරීම මේ රීසර්ටිෆිකේෂන් කියන ක්‍රියාවලියේ වැඩසටහනෙම ඇතුළත් කරලා තියෙනවා. ඒ යටතේ සංගණනයේදී ශේෂ්ත්‍ර නිලධාරීන්, ඒ අනුව ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් විසින් ලබා ගන්නා මූලික දත්ත සහතික කිරීම යටතේ 23.82 ඇලෙර 0.2 ගැසට් පත්‍රයේ සඳහන් කමිටු සමාජිකයන්ගෙන් සඳුල්ලත් කමිටුවක් මගින් ලබා දෙන තීරණයන්ට අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තහවුරු කර එවන ලද ලයිස්තුව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ යටතේ සුදුසුකම් ලබා ඇති ලකුණු මට්ටම අනුව එය ගණනය කරන්නේ පරිගණක පද්ධතිය හරහා දුප්පත් හා අන්ත දුප්පත් යන කාණ්ඩවලට තේරීමේ අවකාශය තියෙනවා. ඊට අදාළ තේරීම් ලකුණු ලැබෙනුවේ 23.02 ඇලෙරක් 23 දරන 2022 ඔක්තෝබර් 20 දරන නිකුත් කරන ලැබූ ගැසුත් පත්‍රයේ ඒක තමයි මම කලින් සඳහන් කරේ. බහුමාන දරිද්‍රතා දර්ශකයේ නිර්ණායක 22ක් කාණ්ඩ 6ක් යටතේ යොදලා තියෙනවා. ඒක ලකුණු ලබා දීම සිද්ධ වෙනවා. හත්වෙනි ප්‍රශ්නය 23.02 ඇලෙරක් 23 දරන 2022 ඔක්තෝබර් 20 වෙනි දින නිකුත් කරන ලැබූ ගැසට් පත්‍රයේ ඇති පළමු උපලේඛනයේ සඳහන් දර්ශක ඒ මොනවාද කියන එක තියෙනවා. මට අවශ්‍ය නම් කියවන්න පුළුවන්. නැත්නම් ඒක සභාවට ඉදිරිපත් කරන ගැසට් පත්‍රයේ තියෙන එක. ඒ වගේම දරිද්‍රතාවයේ නිවත්‍ය ඇති බව මැනීම සඳහා අධ්‍යාපනයේ සෞඛ්‍ය ආර්ථික මට්ටම් වත්කම් නිවාසවල තත්ත්වය සහ පවුල්වල ජන ජීවිතය යන මානයන් දැනට යොදා ගන්නවා මේ නිර්ණායක 22 ඇතුලේ ඒ දර්ශක විස්තර එමුණුම විදියට තියෙනවා. මට අවශ්‍ය නම් කියවන්නට පුළුවන්. එමෙ නැත්නම් ඒ ලබා දෙන්න පුළුවන් ගරු කතානායක විසනායකතුමාගේ
ගරු විපක්ෂනායකතුමා.
මම ඔබතුමාගේ පිළිතුර පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අමාත්‍යතුමනි, අද රටේ දුගී දුප්පත්කම අඩු වෙනවා නෙවෙයි වැඩි වෙනවා. ඒ දුගී දුප්පත්කම වැඩි වෙනවයි කියන එක ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින්ම ඔබතුමා පොඩ්ඩක් කියවලා බැලුවොත්, එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මම ඒකේ ඒ මූලික දත්ත පිළිබඳව මම එකඟ වෙන්නේ නැහැ. මොකද ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කියනවට වැඩිය වැඩි ප්‍රමාණයක් යනවා මිනිස්සුෙකුට දින 30ක් ජීවත් වෙන්න. නමුත් ඒක අපි ගත්තත් ප්‍රධාන මූලධර්මයක් හැටියට, මම දන්නේ ඔබතුමන්ලා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන මත තමයි කටයුතු කරන්නේ. ඒ මත බැලුවත් ඇත්ත වශයෙන්ම ඔෆිෂල් පවර්ටි ලයින් එක නිල දරිද්‍රතා රේඛාව, ඒ කියන්නේ පුද්ගලයෙකුට දිනකට දින 30කට ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සඳහා, අවම අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය අවම මුදල, ඒකත් වැඩි වෙලා තියෙනවා. හැබැයි විහිළුවට කාරණාව, වියදම වැඩි වෙනව ජනතාවට, අස්වැසුම කප්පාදු වෙනවා, සහන කප්පාදු වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ, මං හිතන්නේ මම ඔබතුමාගේ මං ඍජු උත්තරයක් අහනවා. මොකද IMF එක, World Bank එක කියනොත් අස්වැසුම සහනාධාර ඉවත් කරන්න කියලා. එහෙම කියනවාද? මොකද එහෙම කියනවා නම් අපිටත් පුළුවන් විපක්ෂයක් හැටියට IMF එකටයි World Bank එකටයි බලපෑම් කරලා එහෙම කරන්න එපයි කියන්නේ. ඒ නිසා කෙලින් උත්තරයක් දෙන්න ඔබතුමා, IMF එකයි World Bank එකයි කියනවාද අස්වැසුම ප්‍රතිලාභ සහ ප්‍රතිලාභින් ප්‍රමාණය අඩු කරන්නයි කියලා? එහෙම කියනවා නම් අපිටත් ඒක නිල වශයෙන් දැනුම් දෙන්න අපි සූදානම්. IMF එකටයි World Bank එකටයි කියන්නේ එහෙම අපේ රටේ දුප්පත්කම වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ එසේ කරන්න එපයි කියලා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, ඔබතුමාලා නියෝජනය කරන රජයේම ඇමතිවරයෙක් කියලා තියෙනවා මේ නීත්‍යානුකූල යාචක භාවය, legal begging. අස්වැසුම කියන්නේ legal begging ලු. යැපුම් මානසිකත්වයක් නිර්මාණ වෙනවලු. dependency mentality එකක් නිර්මාණය වෙනවලු. ඕවා කිව්වේ නැහැනේ ඡන්ද කාලේ. ඔය ජනාධිපතිවරණේ, මහමැතිවරණේ, පළාත් පාර්ලිමේන්තුවේද කිව්වේ නැහනේ. ඉතින් මං කියනවා මේ රටේ දුප්පත් ජනතාව හිසරදයක් හැටියට සලකන්නේ නැතුව, ඒ අයවත් සම්පතක් හැටියට සලකලා පැහැදිලි කාර්යක්ෂම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අපේ රටට අවශ්‍යයි. පාරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය, අපනයනය, ඉතිරි කිරීම, මෙන්න මේ මූලධර්ම පහ කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා, කොහොමද ජීවත් වෙන්නට තියෙන අමාරුකම රජයේ නිල ලේඛන වලට අනුව, ජනසංඛ්‍යා ලේඛන වලට අනුව මිනිස්සුන්ට අමාරුකම වැඩි වෙනකොට කොහොමද රජය මේ තරම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අස්වැස්ම කප්පාදු කරන්න කියන එක මම අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා,
බොහොමත්ම ස්තුතියි. ගරු කතානායකතුමනි, කිසිදු තීන්දුවක් අරගෙන හෝ කප්පාදු කිරීම කියන වචනේ ගරු විපක්ෂ නායකතුමා විතරම මතු කළා. කිසිදු ආකාරයක කප්පාදු කිරීමක් හෝ කපා දැමීමක් සිදු කරලා හෝ සිදු කරන්න තීන්දුවකුත් අරගෙන නැහැ. මොකද මේ වැඩසටහන ඇත්තටම සමාජය තොරතුරු පද්ධතිය ඇතුලේ, මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුගේම සමාජ තොරතුරු මේ පද්ධතියට එකතු කරලා, ඒ සමාජ සවිබල ගන්වලා ආර්ථික ක්‍රියාවලට එකතු කරලා, අපි ඉන්ක්ලූසිව් ඇන් සස්ටේනබල් ඉකොනොමික් ග්‍රෝත් එකක්, ඒ තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ දිශාවට යන්න කරන තොරතුරු පද්ධතියක් ඇතුලේ තියෙන එක වැඩසටහනක් පමණමයි මේ අස්වැසුම කියලා කියන්නේ. ඒ පරමාර්ථය වෙන්නේ ඍජු මුදල් ලබා දීම. ඒ නිසා කපා දැමීම සිදු වෙන්නේ අර අපි අභිමතයේ පරිදි තීන්දුව ගත්තොත්. අපි ගමට ගිහිලා දේශපාලඥයෙක් හෝ කවුරු හරි බලලා මෙයාට දෙන්න, මෙයාගේ ඇඩරුව බලන්න, මෙයාගේ ආදායම් බලලා එහෙම තීන්දුව ගත්තොත් තමයි ඔය කප්පාදු සිද්ධ වෙන්නේ. මේ ක්‍රමයේදී අස්වැසුමේදී ඒ විදිය කප්පාදු සිදුවීමක් වෙන්නේ නැහැ. තොරතුරු එක්රස් කරන්න මේ නිර්ණායක 12 යටතේදී අධ්‍යාපනයේ බලනවා, සෞඛ්‍ය තත්ත්වම, ආර්ථික මට්ටම, වත්කම්, නිවාසවල තත්ත්වය, ඒ වගේම පවුලේ ජන විකාශය පිළිබඳව තොරතුරු එකතු කරලා ඒවා නිවැරදි කියලා සහතික කරලා ඉහළට ආවට පස්සේ පරිගණකයකට එකතු කරලායි සිද්ධ කරන්නේ. ඒ අනුව එහෙම හිතමතේ කප්පාදුවක් නැහැ. ඒ වගේම මතු කරා ප්‍රශ්නය IMF සහ World Bank කියන කාරණේදී මම දන්නේ මොන පදනමකින් කියනවාද කියලා. අපිට නම් එහෙම මුකුත් කියලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඕ අනෙකුත් සංවර්ධන ඒ පාර්ශව කරුවන් එක්ක අපි නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් ඉන්නවා. දැනටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊළඟ සමාලෝචනය සඳහා පැමිණලා තියෙනවා. ඒ අයගේ සාර ආණ්ඩුවෙත් අපේ අවධානය යොමු කරන්නේ මේ වැඩසටහන. දැන් අපි ස්ථාවරත්වයට පත් වෙලා තියෙනවා. ස්ථාවරත්වයෙන් මේ පරිවර්තනීය කියන යුගයට යනකොට කොහොමද ඒ තෝරාගත්තු ඉලක්කගත කණ්ඩායමට තව තවත් සමාජ වියදම් සෝෂල් ස්පෙන්ඩින් වැඩි කරන්නේ කියන දිශාව තමයි සාකච්ඡා කරමින් තියෙන්නේ. ඒ අනුව දැනටමත් 2026 වර්ෂයේදී රුපියල් බිලියන 240ක් අපි වෙන් කළා මේ සියලු වැඩසටහන් අස්වැසුම ඇතුළුව. ඒ වගේම 2024 අපි බලාපොරොත්තු වෙනවා ඒ හා සමානව සහ තවත් ඉලක්කගත වැඩසටහන් ඉදිරිපත් කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ අපේ අරමුණ බවට පත් වෙන්නේ දශක ගණනාවක් අපේ සමාජයේ වෙලාගෙන තිබුණු ව්‍යුහාත්මක දුප්පත්භාවය ඇත්ත වශයෙන්ම ක්‍රමිකව තුරන් කිරීම. අපි දුප්පත්භාවය තුරන් කිරීමට ගත්තු තීන්දුව මුදල් බෙදා හැරීම හෝ වෙනද කෙටි කාලන ක්‍රියාමාර්ග නිසා තමයි ගරු කථානායකතුමනි අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ඒ සඳහාත් මැදිහත් වෙනවා මේ සමාජ වියදම් වැඩසටහන යටතේ. බොහොමත්ම ස්තුතියි.
ගරු ශානික්‍යන් රාජපුත්‍රයන් ශ්‍රාසමාණික මහතා.
Honorable Speaker, I'd like to raise the following question. The development of Jaffna International Airport and Kankesanthuraya Port is important to the economic development and connectivity of the northern and eastern provinces. India has provided substantial assistance towards these projects. While feasibility studies and designs for Kankesanthuraya Port have reportedly been completed, however, uncertainty remains regarding the reasons for the delay and the government's plans. Now, Honorable Speaker, I raise this question having understood that in the past, when the previous government was there, there was a loan allocated for the development of the port. And later after this government came in, as I understand, it was converted into a grant. And now 2 years down the road, we haven't had enough progress, and I'd like to omit my first question from the set of questions and start with the second question, Honorable Speaker, because I have come to understand that the matters raised in the first question have been addressed since I raised the question. So I spoke to the Honorable Minister also. I have been told that there was a joint meeting that happened with the government delegation from Indian side and the government side, and that certain progress has been made on that matter. So I'd like to omit the first question, because I was told that the KK's port is now the KK's port project is now moving in the right direction. So I'd like to omit the first question and start off with the second one. Honorable Speaker, the Honorable Bimal Ratnayake has stated that the government has the final say on these projects that I mentioned, and that economic development projects must benefit the people. Now, this is a matter for Ministry of Ports and Ports and Aviation. As he is not the minister in charge of ports or civil aviation, I'd like to know in what official capacity were these statements made, and do they represent the government's policy? This is a statement that the Honorable Minister had made in Jaffna to say that that the projects that are to be done in the north, especially KKS and Palali, will only be done if it benefits the people, and that the government of Sri Lanka will decide if it's needed or not. Now, I want to know that clarification. Number three, given that Palali and KKS would directly benefit people in the north and east through improved passenger and cargo connectivity, tourism, employment, trade and investment, what assessment has the government undertaken to determine that these projects would not sufficiently benefit the people? Now, this question comes up because of that statement that was made that this may not be beneficial for the people. So, that the KK's port and that Palali airport may not be beneficial for the people was part of the statement that was made by the said minister, which is why I want to know if the government has done any assessment on this. Number four, on what feasibility studies, passenger demand projections, revenue forecasts or cost-benefit analysis has the comparison between Jaffna International Airport and Mathala been made, and will these be tabled before Parliament? Now, Honorable Speaker, there was a direct comparison between the Mattala Airport and the Jaffna Airport. So, Mattala Airport, Honorable Speaker, you know it was created out of nowhere. Just because former President Mahinda Rajapaksa was from Hambantota, he decided to build an airport in Mattala. Whereas the Palali International Airport has existed way before and was used as a commercial airport for decades. And the KK's harbour, again, Hambantota, I don't know if the feasibility study was done back then when it was developed, but the KK's port has been used for centuries. You know, so it's not a, it used to be a traditional sea route. So I don't know if there has been any assessment that has been done between Mattala and Jaffna or KK's and Hambantota for the said minister to have said that that they have to do an analysis. I mean, has it been done? Number five. British MP Gareth Thomas has launched a campaign for direct London Jaffna flights, highlighting potential benefits for tourism, investment, diaspora travel, and the regional economy. Has the government engaged with the UK government, airlines, or airport authorities to assess this proposal? If so, what runway, terminal, immigration, customs, and other requirements and investments have been identified? And what is the government's timeline to enable such services? Now, Honorable Speaker, there is a British MP, who is trying to promote connectivity between London and Jaffna, saying that he feels that it is a good route. But the government of Sri Lanka has still not come up with an analysis to say that it's a feasible route. They are trying to compare that to Mattala. Number six. If the government's immediate requirements for Palali Airport are limited to resurfacing the remaining runway and upgrading the terminal, and sufficient land is already available within the existing airport premises, why is the government seeking to acquire additional land from private landowners when such land is not presently required for the proposed expansion? Gaurav Sabhanayakarawale, Tatpolada in the Vimana Nilayathinudaiya Abhivruthikkaaga Palalile. தேவையான அளவு போதிய அளவு காணியில் ஏற்கனவே இருக்கின்றது. பலாலி விமான நிலையத்தினுடைய ரன்வே எக்ஸ்பேண்ட் பண்றதுக்கு இப்ப இருக்கிற ரன்வே ரீசர்ஃபஸ் பண்ணாலே போதும், புதிதாக காணி தேவையில்லை. அவ்வாறு இருக்கும் பொழுது பலாலி, மயிலிட்டி, வசவலான் போல பிரதேச மக்களுடைய காணிகளை விடுவிக்காமல் ஏர்போர்ட் எக்ஸ்பேன்ஷன் என்று சொல்லி சில பொய்களை சொல்லி காணிகளை அபகரிக்கிறதுக்கு முயற்சிருக்க. ஆனால் இப்பொழுது இருக்கிற ரன்வே ரீஃபேஸ் பண்ணி டெர்மினல் புதுப்பித்தாலே போதும். நம்பர் 7. What is the government's plan for Batticlo International Airport, Trincomalee Harbour and the Thalaimana Rameswaram ferry service? Have feasibility studies, stakeholder discussions and funding arrangements on timelines been initiated? Now, idhe pola dhaan Thiruvannamalai Thuraimugam, Thalaimana Rameswaram Thuraimugam ellam ethunaiyo dasaabthangalaga iyangi vandha thuraimugangal. Indha thuraimugangalai iyakka vekkuradhukku arasaangathudaiya nadavadikkai padi naangal edhirpaarkkirom. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න මම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාව තුළ දැන් කොළඹ සංවර්ධනය අනිත් පළාත්වල සංවර්ධනයට අපි විරුද්ධ නැහැ. හැබැයි උතුර සහ නැගෙනහිර කියන මේ පළාත්වල තියෙන දිස්ත්‍රික්ක සංවර්ධනය නම් මේ දිස්ත්‍රික්ක වල තියෙන කනෙක්ටිවිටි සම්බන්ධතාව වැඩි කර ගන්න. ඉතින් මේකට තමයි මඩකලපුව ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකක් තියෙනවා, යාපනය ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකක් තියෙනවා. මේ එයාපෝර්ට් සංවර්ධනය කරන්න මුදල් ප්‍රතිපාදන දෙන්න රජයන් කැමැත්ත දක්වලා තියෙනවා. කංකසන්තුරේ වරාය සංවර්ධනය කරන ඩොලර් මිලියන 62ක ආයෝජනයක් අවුරුදු දෙකක් තිස්සේ තියෙනවා. දැන් රාමලිංගම් සඳසේකරණ ඇමතුමා කියනවා එහෙම නැහැ කියලා. හැබැයි මම දන්න තරමින් අතෙක් වෙන්නව නැහැ කියලා. හැබැයි මම දන්න තරමින් කතා නැගතුමනි, ඒ ඩොලර් මිලියන 62 අරගෙන කොහොමද සංවර්ධනය කරන්න පුළුවන් කියලා පහුගිය සතියේ රැස්වීමක් කියලා තියෙනවා පෝර්ට්ස් මිනිස්ට්‍රි එකෙන්. ඉතින් අපේ ඉල්ලීම තමයි මේ ප්‍රදේශ ඉක්විටබල් ලෙස ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවටත් සංවර්ධනයේ ඇක්සස් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන නැත්නම් අවශ්‍ය ක්‍රමවේදයේ රජයට තමයි හදලා දෙන්න පුළුවන්. අපිට පුළුවන් ආයෝජන ගේන්න උදව් කරන්න, ඒකට අවශ්‍ය අනුමැතිය සහ ඒවා වේගවත් කිරීම රජයේ මැදිහත් වීම අපි මේ පිළිබඳ දේවල් වල බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මොකද මේ කියන්න මේ ප්‍රශ්නේ නගරන ප්‍රධාන හේතුව කියලා මම අවසන් කරන්න ගරු කතානායකතුමනි, පහුගිය දිනයක අපේ ගරු බිමල් රත්නායක ඇමතුමා යාපනයට ගියපු වෙලේ කියලා තියෙනවා මේ වරායවන් සංවර්ධනය කිරීම ඒ වගේ දේවල් මත්තල වගේ වෙන්න හොඳ නැහැ. දැන් යාපනයේ මත්තලයි සංසන්දනය කරන්න බෑ කතා නැහැ. මොකද යාපනයේ මත්තල කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගම නිසා එතුමා හදපු එයාපෝර්ට් එකක්. යාපනයේ පලාලි යාපොට්ටක අවුරුදු ගානක් තිබ්බ යාපොට්ටක කංකසන්තුර යාපොට්ටක අවුරුදු 100කට වඩා තිබ්බ යාපොට්ටක. ඒතර ඒකයි මත්තලයි හම්බන්තොටයි සංසන්දනය කරලා මත්තල පාඩු ලබන නිසා මේවත් පාඩු ලබයි කියලා ඒව අතහැරලා දානවා කියන එක පිළිගත්ව හැකි නොහැකි කාරණයක් කියන එක මේ අවස්ථාවේ කියන කතාවක්.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, එතුමා මතු කර සමහර කමෙන්ට්ස් ගැන මම කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. විශේෂයෙන් එක ප්‍රශ්න එක සහ දෙක සම්බන්ධයෙන් කර මතු කරපු සමහර රිමාක්ස් ස්පෙෂලි විමල් රත්නායක ඇමතිතුමා මතු කෝට් කරමින් කරපු දේවල් සම්බන්ධයෙන් මම එකඟ වෙන්නේ නැහැ. නමුත් මේ අනිත් කාරණා සම්බන්ධයෙන් පිළිතුරු මම සද්දේ කාලයකින් ලබා දෙනවා.
ගරු ශානක මන්ත්‍රීතුමා
ප්‍රතියක්. ගරු අමාත්‍යතුමනි, මම මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි ඉදිරිපත් කරේ, පත්තරේ වාර්තා වෙච්ච ජැෆ්නා මොනිටර් නිවුස් පේපර් එකේ තිබ්බ වාර්තාවක් තමයි මම සඳහන් කරේ. එච්චර මගේ කමෙන්ට්ස් නෙවෙයි ඒක. Thank you.
අමාත්‍යංශ නිවේදන කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා. ගරු දිවුර මහත්මයා, ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
විශේෂයෙන් මම කියන්න ඕන මේ සානක්‍යන් මන්ත්‍රීතුමාට ඒ සාකච්ඡාවේදී මමත් එතන හිටියා. එතකොට මේ බිමල් රත්නායක ඇමතිතුමා ඇවිල්ලා මේ උතුරට සංවර්ධන එපා කියන හෝ නැත්නම් වරාය එපා කියන පදනමෙන් නෙවෙයි ඒක සාකච්ඡා වුණේ. කවුරු හරි මුදලක් දෙනවා නම් ඒක මුදල හොඳයි. නමුත් මුදල ප්‍රමාණවත් නැත්නම් ඊට පස්සේ ඒක විතරක් නෙවෙයි ඒගොල්ල මේ පලාලි එයාපෝර්ට් එක ගැන කතා කරන පලාලි එයාපෝර්ට්
එක
විශාල වැඩ කොටසක් කරමින් යනවා දැනටත්.
ගරු
හරි කේ.ඩී. ලාල්කාන්ත මහත්මයා මොකද දෙන්නේ නැහැ කියන එක නෙවෙයි.